ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
එහෙමනම් තවත් සතියක අවසානයකට තමයි ලංවෙමින් ඉන්නේ. සමස්ත ලෝකයේ විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වෙන උණුසුම් මේ වගේම වැදගත් තොරතුරු සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන අපේ SBS සිංහල සේවයේ ලෝවට විශේෂාංගයට තමයි දැන් අපි යොමු වෙන්නේ. මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අයිබෝන් අමල්, සුබ උදෑසනක් ඔබට.
අයිබෝන් නිපුන.
හොඳයි. එහෙමනම් අමල්, අපි අද පාකිස්තානයේ පැත්තට තමයි මුලින්ම යන්නේ. පාකිස්තානයේ මැතිවරණය ඊයේ දිනේදී පැවැත්ුණා. ඉතින් මේ මැතිවරණ කාලය තුළදී විශේෂම ජංගම දුරකථනය වගේම දත්ත සේවා අත්හිටුවන්න පාකිස්තාන බලධාරීන් පියවර ගත්තා කියලා තමයි වාර්තා වෙන්නේ. මෑත කාලිනව සිද්ධ වෙච්ච ප්‍රහාර නිසා තමයි මේ තීරණය ගත්තා කියලා පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ. අපි මේ ගැන එහෙමනම් මුලින්ම අවධානයක් යොමු කරමු.
නිපුන, මේ ඡන්දය ආරම්භ වීමත් එක්කලා පාකිස්තානයේ පුරහම අන්තර්ජාලයට පිවිසීම අත්හිටවලා තියෙනවා. කිසිම ග්‍රාහකයෙකුට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන්න හැකියාවක් නැහැ. මොකද මේ රජය විසින් නියෝග කළ තිබුණා ඒ සියලුම අන්තර්ජාල පහසුකම් අත්හිටවන්නයි කියලා මේ මැතිවරණය අවසාන වෙන තුරු. මේකට රජය පැත්තෙන් ඔවුන් සඳහන් කරන්නේ මැතිවරණ ප්‍රචණ්ඩත්වය අවම කිරීම සඳහා මේ පියවර ගත්තයි කියලා. බදාදා වෙනකොට ඡන්ද අපේක්ෂකයෙකුගේ කාර්යාලය අසල ඇතිවෙච්ච බෝම්බ පිපිරීමකින් 28 දෙනෙක් මිය ගියා. ඉතින් මේ සිද්ධිය තමයි මේ මැතිවරණ කාලයේදී වෙච්ච දරුණුතම ප්‍රහාරය හැටියට හඳුන්වන්න පුළුවන්. එතකොට බ්‍රහස්පතින්දා ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වෙච්ච අවස්ථාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන සංඛ්‍යාවේ අඩුවක් මීට කලින් මැතිවරණ හා සංසන්දනය කිරීමේදී දකින්න ලැබුණයි කියලා අපිට ඒ විදිහේ වාර්තා ලැබෙනවා. මෙතන මේ අන්තර්ජාලය අවහිර කිරීම නිසා ජනතාවට තමන්ගේ අදහස් හුවමාරු කරගන්නට, ඒ වගේම ඡන්ද අපේක්ෂකයන්ට, වගේම ඡන්ද පාක්ෂිකයන්ටත් එකිනෙකා සමග මේ සන්නිවේදනය කරගැනීමේ බාධා ඇති වෙච්ච නිසා මේක ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමයට ඇතිවෙච්ච ප්‍රහාරයක් හැටියට විරුද්ධ පක්ෂයේ උදවිය මේ වෙනකොට චෝදනා එල්ල කළා තියෙනවා. නමුත් රජය බොහොම දැඩි ලෙස මෙතනදී කියා සිටිනවා තමයි මේ පියවර අරගෙන තියෙන්නේ ප්‍රචණ්ඩත්වය වළක්වන්නටයි කියලා. මෙතනදී ඡන්ද නිරීක්ෂකින් සඳහන් කළා තියෙනවා මේ මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී විපක්ෂයට අවාසියක් වුණා කියලා. විශේෂයෙන්ම ප්‍රධානම විපක්ෂය හැටියට පෙනී සිටින PTI, එහෙම නැත්නම් පාකිස්තාන් තරකේ ඉස්ලාම් කියන විපක්ෂය, ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂයට මේ මැතිවරණයට ඍජුවම සහභාගී වෙන්න ඉඩකඩ ලබා දීලා තිබුණේ නැහැ. මෙතනදී රටේ ඊළඟ අගමැති තනතුරට මුලින් ඉදිරිපත් වෙච්ච ඉම්රාන් ඛාන් මේ වෙනකොට සිරගත කළා. ඔහුට මේ ඡන්දයට සහභාගී වීම වළක්වලා තියෙනවා. ඒකම ඔහුගේ පක්ෂයේ සංකේතයත්. ඔහු ක්‍රිකට් පිත්ත තමන්ගේ සලකුණ හැටියට ලබාගෙන තිබුණට ඒක පාවිච්චි කිරීමත් මේ වෙනකොට තහනම් කළා තියෙනවා. ඒ නිසා ඉම්රාන් ඛාන්ගේ ඡන්ද අපේක්ෂකයන්ට සිද්ධ වෙලා තියෙනවා ස්වාධීන අපේක්ෂකයන් හැටියට මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න. ඉතින් බොහෝ විට මේ මැතිවරණයේදී මීට කලින් කීප වතාවක්ම පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා හැටියට කටයුතු කරපු නවාස් ෂෙරිෆ් මහතාට වැඩි වාසියක් මේ මැතිවරණයේ තියෙනවායි කියලා වාර්තා වෙනවා. ඉතින් මේ මැතිවරණයේ ප්‍රතිඵල බොහෝ විට අද හවස් භාගයේ වෙනකොට බොහෝ විට ඒ ප්‍රතිඵල එන්නට පුළුවන් කියලා විශ්වාස කරනවා.
වමල්ද, මේ අතරතුරේ ඊශ්‍රායල් හමාස් යුද්ධ ගැටුම තවමත් සිද්ධ වෙනවා. විශේෂම හමාස් සංවිධානය සමග සටන් විරාමයක් සඳහා යලි පිවිසෙන්න කියන ඊශ්‍රායලයට සිදුවන යෝජනා මැද යුද්ධ මෙහෙයුමක් සඳහා රෆා ප්‍රදේශයට ඇතුළු වෙන්න සූදානම් වෙන්න කියන යෝජනාව ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා බෙන්ජමින් නෙතන්‍යාහු තමන්ගේ හමුදාවන්ට සඳහන් කළා කියලා පහුගියදා වාර්තා වුණා. අපි මේ ගැනත් දැනගන්න කැමතියි.
ඔව් නිපුන, දැන් ඔක්තෝබර් මාසේ 7 වෙනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයේ විශේෂයෙන්ම සාමාන්‍ය සිවිල් ජනතාවට එරෙහිව කරපු ප්‍රහාරයෙන් පසු ඒකට ප්‍රතිප්‍රහාර හැටියට ඊශ්‍රායලය අති දැවැන්ත යුද මෙහෙයුමක් දියත් කළා තිබුණා ඔක්තෝබර් 1 වෙනි සතියෙම. මේ වෙනකොට ඊශ්‍රායලය සඳහන් කළා තිබුණා ගාසා තීරයේ ඉන්න වැසියන්ට, විශේෂම ගාසා තීරයේ උතුරට වෙන්න ඉන්න වැසියන්ට ඒ ප්‍රදේශයේ දකුණු ප්‍රදේශයට යන්න කියලා, විශේෂයෙන්ම රෆා කියලා හඳුන්වන්නේ ගාසා තීරයත් ඒ එක්කම ඊජිප්තුවත් අතර තියෙන දේශ සීමාව, එහෙම නැත්නම් ඒ පිවිසුම් මාර්ගයේ ඒ පැත්තට විශේෂයෙන්ම උතුරේ ඉන්න අයට දකුණට යන්න කියලා ඊශ්‍රායලය උපදෙස් දීලා එහෙම නැත්නම් ආවාද කරලා තිබුණා. ඉතින් මේ වෙනකොට ඒ ප්‍රදේශයේ මිලියන 2.4ක ලක්ෂ 24ක විතර ගාසා පුරවැසියන් මේ වෙනකොට ඒ රෆා ප්‍රදේශයට ඇවිල්ලා ඉන්නවා, තමන්ගේ භූමිය තුලම සරණාගතීන් හැටියට පත් වෙලා ඔවුන්ට ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයක ඉන්න අවස්ථාවක තමයි ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා ඔහුගේ හමුදාවට නියෝග කරලා තියෙන්නේ රෆා ප්‍රදේශයේ අලුත් මෙහෙයුමක් දියත් කරන්නට සැරසෙන්නටයි කියලා. මේ මෙහෙයුම කොයි මොහොතේ හෝ දියත් කරාවිද කියලා හරියට ඉඟියක් නැහැ. නමුත් මේ රෆා ප්‍රදේශයේ යුද මෙහෙයුමක් අලුතෙන් එකක් දියත් කරනවායි කියන්නේ දැනටමත් උතුරෙන් සරණාගතයන් හැටියට දකුණු ප්‍රදේශයට පැමිණි උදවියට නැවතත් එම ස්ථානවලින් ඉවත් වෙන්නට සිද්ධ වෙවි කියන බිය ඇති වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව හැටියට තියෙන නිපුණ මේ අවස්ථාව වෙනකොට රටවල් කිහිපයක් එකතු වෙලා ඊජිප්තුවේ මැදිහත් වීම මත සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පවතින වෙලාවක්. ඉතින් මෙතනදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ වෙනකොට ඊජිප්තුවට ගමන් කරලා තියුණා. ඔහු ඇත්තරම ඊශ්‍රායලයටත් ගමන් කරලා ඊශ්‍රායල් බලධාරීන් සමග සාකච්ඡා කරලා තියුණා. පසු ඔහු මැද පෙරදිග අනිත් රටවල සංචාරය යෙදෙන්නට නියමිතයි. මේ දෙපාර්ශ්වය අතර විශේෂයෙන්ම හමාස් සංවිධානයත් ඊශ්‍රායල් හමුදාවත් අතර සටන් විරාමයක් එහෙම නැත්නම් මේ සීස් ෆයර් එකක් හැටියට මේ කටයුත්ත කරන්න කියලා ඇමරිකාවේ ලොකු බලපෑමක් තියෙනවා. මෙතනදී නෙටන්‍යාහු ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා බොහොම දැඩි ලෙස මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරලා හමාස් සංවිධානය විනාශ කරන්නට ඕනේ, එහෙම නැත්නම් තමන්ගේ ඉලක්කය වෙන හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම අතුගා දමන්නට ඒ ගත්තු තීරණේ කිසිදු වෙනසක් නැහැ කියන තත්ත්වය ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඇන්තනි බ්ලින්කන් ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා සඳහන් කරලා තියෙනවා ඔහු විශ්වාස කරනවායි කියලා තවමත් කුඩා හෝ ඉඩ ප්‍රස්තාවක් තියෙනවායි කියලා මේ විදිහට මේ සටන් විරාමයක් ඇති කරගන්නට. මොකද ඊශ්‍රායලය තුළම විශේෂයෙන්ම හමාස් සංවිධානය ප්‍රාණ අපකරුවන් හැටියට රඳවාගෙන ඉන්න පිරිසකගේ ඥාතීන් ඊශ්‍රායල් රජයට විශාල බලපෑමක් කරනවා. ඒ තමන්ගේ ඥාතීන් මේකට 100කට අධික පිරිසක් ප්‍රාණ අපකරුවන් හැටියට ඉන්න උදවිය ඔවුන්ව මුදා ගැනීමට මේ විදිහට මේ දැනට ජාත්‍යන්තරයෙන් යෝජනා වෙන සටන් විරාමයක අවශ්‍යතාවය ගැන ඔවුන් අවධාරණය කළා තියෙනවා. ඉතින් රට තුල ඊශ්‍රායලය තුල බෙන්ජමින් නෙටන්‍යාහු අග්‍රාමාත්‍යවරයාටත් ලොකු පීඩනයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි ඇන්තනි බ්ලින්කන් සඳහන් කළා තියෙන්නේ ඔහු විශ්වාස කරනවා කියලා තවමත් ඉඩකඩක් තියේවි කියලා සටන් විරාමයක් ඇති කරගන්න. මේ කාර්ය සඳහා රටවල් කිහිපයක් මීට කලින් උත්සාහ කළා තියෙනවා, විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඒ වගේම කටාර් රාජ්‍ය, චීනය වගේ රටවල් මේ විදිහට සටන් විරාමයකට දෙපාර්ශවයේම පොළඹවන්නට උත්සාහ කරගෙන තිබුණා. ඒක එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය කීප වතාවක්ම ඊශ්‍රායලයට බලපෑම් කරා සටන් විරාමයකට. නමුත් මීට කලින් කෙටි සටන් විරාමයක් තිබුණා. ඒ අවස්ථාවේදී දෙපාර්ශවයේ තම තමාගේ ඉසරකරුවන් එහෙම නැත්නම් ප්‍රාණ අපකරුවන් හුවමාරු කර ගැනීමක් සිද්ධ වුණා. ඉතින් ඒක නැවතත් සිද්ධ කරන්න ඒ අවශ්‍ය වටපිටාව සලසා ගැනීමට විශේෂයෙන්ම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා උත්සාහ කරන වෙලාවක තමයි මේ විදිහට නෙට්නියාහු අග්‍රාමාත්‍යවරයා තමගේ හමුදාව සීරුවෙන් තබලා තියෙන්නේ ඒ රෆා ප්‍රදේශයට බලවත් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් ඉන්න කියලා.
හොඳයි, ඇමරිකාව පැත්තට හැරුණොත් පහුගිය බදාදා දිනේදී ඉරාකයට එල්ල කරපු ගුවන් ප්‍රහාරයකින් ඇමරිකානු හමුදාවලට මීට කලින් සිද්ධ කරපු ප්‍රහාරවලට සම්බන්ධ ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් මිය ගියා කියලා වාර්තා වුණා. අපි මේ සිදුවීම ගැනත් එහෙමනම් කතා කරමු.
නිපුණ, මේ ඉරාකයේකම සිරියාව කියන මේ රටවල් දෙක ඇතුලේ තියෙන ඉරානයෙන් සහාය ලබන ඒ අන්තවාදී කණ්ඩායම් වලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා කියලා ඇමරිකාව ප්‍රකාශ කළා තියුණා. ඒකෙන් අලුත් පියවරක් හැටියට අපිට දැන් වාර්තා වෙන්නේ මේ අවස්ථාවේදී ඇමරිකාව ප්‍රකාශ කරනවා ජෝර්දානයේ තියෙන ඇමරිකානු කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළා. එම කඳවුරේ සිටි ඇමරිකානු සෙබළුන් 3 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් හඳුනාගත්තයි කියලා ඒ ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායම ඔවුන් ඉරානයෙන් සහාය ලබන කණ්ඩායමක් හැටියට හඳුන්වලා ඒ කණ්ඩායම මෙහෙයවපු ප්‍රධානියා හැටියට ඔවුන් නම් කරපු අබු බකර් අල් සාදී කියන පුද්ගලයාව ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් කළයි කියලා සඳහන් කරනවා. ඉතින් මේ ක්‍රියාව සිද්ධ වෙලා තියෙන ඉරාකය තුළ, ඉරාකයේ භූමිය තුළ තමයි මේ විදිහට ඇමරිකාව මේ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තවත් පුද්ගලයන් තුන්දෙනෙක්වත් යටත් පිරිසෙන් ජීවිතක්ෂයට පත්වෙනට ඇති කියලා මේ වෙනකොට වාර්තා ලැබිලා තියෙනවා. ඉතින් මේ කාරණාවේදී ඊශ්‍රායලයේ ඇතිවන මේ ගාසා යුද්ධය මේකට සම්බන්ධයක් තියෙනවා කියලා සඳහන් වෙනවා. මොකද විශේෂයෙන් මේ ඉරානයෙන් සහාය ලබන කණ්ඩායම් ඔවුන් ඇමරිකාවට ප්‍රහාර එල්ල කරන කාරණාව සාධාරණීකරණය කරන්නේ ඊශ්‍රායලයේ විසින් ගාසා තීරයේ කරන ප්‍රහාරවලට ඒවායට එකට එක කිරීමක් එතන පලිගැනීමක් හැටියට තමයි මේ විදිහට ඇමරිකාවට ප්‍රහාර එල්ල කරන්නේ. මොකද ඇමරිකාව දිගින් දිගටම ඊශ්‍රායලයට සහාය දක්වන නිසා ඒකට විරෝධය පෑමටයි කියලා ඔවුන් සඳහන් කරනවා. නමුත් දැන් ඇමරිකාව තමන්ට ප්‍රහාර එල්ල කරන ඊරානයෙන් ආධාර ලබන කණ්ඩායම් වලට ඔවුන් ඉලක්ක කරගෙන කරන ප්‍රහාර මේ වෙනකොට ඉරාකේත් ඒ වගේම සිරියාව තුලත් උත්සන්න කළයි කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඇමරිකාව සඳහන් කරලා තියෙනවා මැද පෙරදිග තමන්ගේ හමුදා කඳවුරුවලට විශේෂයෙන් මේ ඊශ්‍රායල් ගාසා යුද්ධයේ ඔක්තෝබර් 7 වෙනිදා ආරම්භ වුණාට පස්සේ මේ වෙනකොට ඇමරිකානු හමුදා කඳවුරුවලට ඉරානයෙන් ආධාර ලබන කණ්ඩායම් විසින් ප්‍රහාර 165ක් සිද්ධ වුණායි කියලා. ඉතින් ඒකෙන් දරුණුම ප්‍රහාරය හැටියට තමයි ජෝර්ඩානයේ සිද්ධිය. එතන හමුදා බටින් 3 දෙනෙක් ජීවිතක්ෂරපත් වුණා. ඒකට එකට එක කිරීමක් එනත ඒකට ඒකේ පලිය ගැනීම සඳහා තමයි මේ විදිහට ඇමරිකාව ඩ්‍රෝන ප්‍රහාරයක් කළා. ඒ මෙහෙයුම සැලසුම් කරපු පුද්ගලයා ඝාතනය කරන්නට පුළුවන් වුණා කියලා උන් සඳහන් කළා තියෙනවා.
ඔ දැන් මේ සියලු දේවල් අතරතුරේ අපි දන්නවා මේ වෙදී තුන්වන චාල්ස් රජු පිළිකා තත්වයක් නිසා ප්‍රතිකාර ලබනවා කියන දේ. ඉතින් මේ හේතුව නිසා මේ සතියේදී හැරි කුමරු හදිසියෙම ඇමරිකාවේ ඉඳලා බ්‍රිතාන්‍යයට සංචාරය කිරීම සිදු කළා. ඒ වගේම විලියම් කුමරු මේ වන විට රාජකාරී කටයුතු වල නිරත වෙන ඔහුගේ විශේෂම පෞද්ගලික ගැටලුත් අතරතුරේ කියන පුවතත් අපිට වාර්තා වුණා. අපි මේ ගැන හැමනම් අවසාන වශයෙන් අද දවසේදී අවධානයක් යොමු කරමු.
ඔව් නිපුණ, මෙතන චාල්ස් රජ්ජුරුවන් ඔහුගේ පුරස්ත ග්‍රන්ථිය ඉදීමීමක් සම්බන්ධයෙන් ඔහු මීට කලින් ශල්‍ය කර්මයකට භාජනය කළා තිබුණා. ඉතින් පසුව ඔහුගේ වෛද්‍ය පරීක්ෂණයකදී ඔවුන් සුවගත්තයි කියලා තමයි සඳහන් වුණේ. ඔහුට පිළිකාවක් තියෙනවායි කියලා. මෙතනදී බකින්ග්හම් මාලිගාව විසින් මේ වෙනකොට ඔහුට මොන වගේ පිළිකාවක්ද, මොන ග්‍රන්ථියේ පිළිකාවක්ද තියෙන කියන කාරණාව සඳහන් සවිස්තරව සඳහන් කළා නැහැ. නමුත් මේ පිළිකාව පුරස්ති ග්‍රන්ථියට, නැත්නම් මේ ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් එකට සම්බන්ධ නොවන බව පමණයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔහුගේ ප්‍රතිකාර කොතරම් කාලයක් කරන්නට සිද්ධ වෙයිද කියන කාරණාවත් සඳහන් කරලා නැහැ. නමුත් ඔහු තමන්ගේ රාජකීය රාජකාරී වලින් ඉවත් වීමත් එක්කලා විලියම් කුමරු නැවතත් තම පියාගේ වගකීමේ කොටසක් ඉෂ්ට කරන්නට පිවිසුණයි කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. මෙතනදී විලියම් කුමරුටත් පෞද්ගලිකව තවත් සෞඛ්‍ය ප්‍රශ්නයක් මතුවලා තියෙන තමන්ගේ පවුලේ, විශේෂයෙන්ම තමන්ගේ බිරිඳ ඇයගේ උදරයේ ශල්‍ය කර්මයක් කරන්නට අවශ්‍ය වෙලා තියුණා කියලා සඳහන් වෙනවා ගිය මාසේ. ඉතින් ඒ නිසා ඔහුත් ඇත්තටම මේ තමන්ගේ පියාට පිළිකාව වැළඳුණයි කියලා මේ තොරතුරු ලැබෙන අවස්ථාවේදී ඔහු තමන්ගේ බිරිඳ සමග, තමන්ගේ බිරිඳ ඒ ශල්‍ය කර්මෙන් පසුව ඇය සුවතට පත් වෙමින් ඉන්න අවස්ථාවේ ඇය සමග ඉන්නකොට තමයි මේ ආරංචිය ලැබුණේ. නමුත් කෙසේ වෙතත් ඔහු ඒ තමන්ගේ පියාගෙන් සෞඛ්‍ය තත්ත්වය නිසා දැන් ඒ රාජකීය කටයුතු වලට ඔහු ඇතුල් වෙලා තියෙනවා. ඔබ සඳහන් කළා වගේ හැරි කුමරුත් හදිසියෙම මේ පවුලේ ඇති වෙච්ච මේ සෞඛ්‍යමය ප්‍රශ්නය නිසා ඔහු එක් දිනකට ලන්ඩන් නුවරට පැමිණිලා තමන්ගේ තම පියා සමග සාකච්ඡා කළ නැවතත් ඇමරිකාවට ගියයි කියලායි වාර්තා වෙන්නේ. ඉතින් හැරි කුමරු නැවතත් මේ පවුලට ඍජුවම තමන්ගේ රාජකීය කටයුතු සම්බන්ධයෙන් එක්වෙයිද නැද්ද කියන කාරණාව සඳහන් වෙලා නැහැ. නමුත් මේ විදිහට මේ පවුලේ සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇතිවීම උද්ගත වීමත් එක්කලා යම් කිසි විදිහකට මේ පවුලේ අසම්මිගියක් ඇති වෙලා තිබිච්ච අවස්ථාවක මේ පවුල නැවතත් එකතු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා තමයි අපිට මේ ලන්ඩන් නුවරින් වාර්තා වෙන්නේ. මෙතනදී චාල්ස් රජ්ජුරු සම්බන්ධයෙන් මීට වැඩි යමක් මේ වෙනකොට මාලිගාව විසින් දැනට සඳහන් කළා නැහැ. නමුත් ඔහුට මේ වෙනකොට ඉක්මන් සුවය පතලා රාජතාන්ත්‍රික මට්ටමින් විශේෂයෙන්ම රාජ්‍ය නායකයන් මේ වෙනකොට බොහෝ දෙනෙක් ඔහුට සුබ පතලා තියෙනවා. නැවතත් ඉක්මන්ට තමන්ගේ රාජකාරියට එන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපිට බකින්ගම් මාලිගාව පැත්තෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ හරියාකාරව නිවැරදි තොරතුරක් තවම ලබා දීලා නැහැ.
හොඳයි අමල්ල, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ සිකුරාදා දවසේදී සම්බන්ධ වෙලා මේ තොරතුරු අපිට ගෙනාවට. එවනම් අපි ලබන සතියේ යලිත් මුණ ගැහෙමු. ආයිබෝනම
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.